గారు వైద్య హంసక విజయముని నియోజ్యమంత్రితుమా ఒబ్బతుమాట వినాడియ కొలహక కాలయక్ లభినవా ఓడ ప్లీజ్ గారు సాగరిక అతావుద మంత్రితుమీ మూలాశ్రనే సంధా పమిని నోయత్
මූලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමියනි ඉතාමත් ඉක්මනින් සුවපත් වන ආර්ථික සමාජීය වටපිටාවක යථාර්ථවාදී වූත් ප්‍රායෝගික දාර්ශනික වැඩපිළිවෙළක් සහිත වූත් අයවැයක් ගැන කතා කරන්න ලැබීම භාග්‍යයක් කියලා සලකනවා. ඒ වගේම මුදල් ඇමතිවරයා විදිහට අතිගරු ජනාධිපතිතුමා විසින් හෙලිකරන ලද සාර්ථක උපාය මාර්ග සැලසුම් ඔස්සේ ලබාගත් ආර්ථික ජයග්‍රහණයන් සමාජීය ජයග්‍රහණයන් බවට පෙරලා පරිවර්තනය කිරීමේ කාර්යයේදී වූ පංගුකාරයන් වශයෙන් මේ අයවැය විවාදයට සහභාගී වීම ලැබීමත් වාසනාවක්. අපි මේ ලබා ගනිමින් තිබෙන ආර්ථික ජයග්‍රහණ හුදෙක් පරිභෝජනවාදී මනෝභාවයකින් යුතුව ඒවා පරිභෝජනය කරනු වෙනුවට අපි හැම දෙනාගේම වක්කීමක් තියෙනවා. මේ ලබාගත් ආර්ථික ජයග්‍රහණ පෙරලා මේ බිමේ ආයෝජනය කරලා වඩ වඩාත් තියුණු සහ වඩ වඩාත් දියුණු ජයග්‍රහණ බවට අනාගතයේ පරිවර්තනය කරන්න. ඒක නිසා මේ ලබාගත් ආර්ථික ජයග්‍රහණ හුදෙක් පරිභෝජනවාදයක් ඇතුලේ ගිල්වල දාන්න අපි රජයක් විදියට සූදානම් නැහැ. මේ ඒක නිසා මේ අයවැය විවාදය කියන්නේ හුදෙක් ලබන වසර සඳහා වූ ආණ්ඩුවේ අය සහ වැය අතර වූ ඉලක්කම් සංදර්ශනයක් නෙවෙයි. මේක අපේ රටේ අනාගතය පිළිබඳ වූ ඉතිහාසය ලියවීමේදී එන තීරණාත්මක සංදිස්ථානයක්. අපි සුවපත් සමාජයක් හා නිරෝගී දිවිපැවැත්මක් කියන කාරණය ගත්තාම මේ අයවැයෙන් ඉතාමත්ම විශාල මුදලක් ඒ සඳහා වෙන් කරලා තියෙනවා. අපි දළ වශයෙන් ගත්තාම රුපියල් බිලියන 543.1ක් ඒ සඳහා වියදම් කරලා තියෙනවා. ඒ වගේම එයින් රුපියල් බිලියන 516.7ක් වෙන් වෙලා තියෙනවා කෙලින්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට. සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තාම ඒ පිළිබඳ ඊයේ දිනේදීත් අද දිනේදීත් කතා කරලා තිබුණා. සෞඛ්‍ය සේවාව කියන්නේ හුදෙක් ලෙඩවීම, ලෙඩ සහ ඒවට ප්‍රතිකාර කිරීම කියලා අපි පිළිගන්නේ. සෞඛ්‍ය කියලා කියන්නේ ඉතාමත්ම පුළුල් විෂයක්. ඒක අපි සෞඛ්‍යයේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපි රජයක් විදිහට අපේ බලාපොරොත්තුව තමයි වෙල්බීන් කියන එක. එහෙම නැත්නම් සුවපත් භාවය අපේ රටේ ජනතාවට ළඟා කර දීම. එතකොට සුවපත් භාවය කියන්නේ කායික සුවපත් භාවය, මානසික සුවපත් භාවය, සමාජීය වගේම ආර්ථික සුවපත් භාවයත් ඒකට ඇතුළත් වෙනවා. එතකොට මෙන්න මේ පුළුල් අර්ථයෙන් තමයි අපි සෞඛ්‍ය කියන එක සලකන්නේ. ඒ වගේම ලෝකයේ කතා වෙනවා සෞඛ්‍ය තීරණය කරන නිර්ණායක. එහෙම නැත්නම් සෝෂල් ඩිටර්මිනන්ට්, සමාජ නිර්ණායක තියෙනවා සෞඛ්‍ය තීරණය කරන. අපි කෙලිම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒවා අයිති නොවුනත් ඒවා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තීරණය කරන සඳහා අතිවිශාල බලපෑමක් එල්ල කරනවා. ඒක ජලය හා සනීප ආරක්ෂාව, ඒ වගේම මහා මාර්ග ප්‍රවාහනය, ඒ වගේම අධ්‍යාපනය, ඒ වගේම පරිසරය, මේ සියල්ල සෞඛ්‍යන කාරණෙත් එක බැඳෙනවා. අපි දකිනවා මේ අයවැය තුලින් මේ සියලු කාරණා සඳහා සැලකිය යුතු මුදලක් වෙන් කරලා තියෙනවා. වගේම ඒ මුදල වියදම් කිරීමේ ඉතාමත් උපය මාර්ග සහ විද්‍යාත්මක වූ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි සෞඛ්‍ය ශේෂය ගත්තාම සෞඛ්‍යයේ ප්‍රතිපත්තිමය වෙනස් වීම, ව්‍යුහාත්මක වෙනස් වීම වගේම ක්‍රියාකාරීත්වයේ වූ වෙනස් වීම සිදු කළ යුතු අවුරුද්දක් බවට ලබන අවුරුද්දපත් වෙනවා. ඒ සඳහා වූ උපාය මාර්ග සැලසුම් ඇතුළේ තමයි සෞඛ්‍ය සඳහා වූ වියදම් අපි පෙළගස්සලා තියෙන්නේ. විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය සඳහා වූ මෙවර අයවැයෙන් අපි ශේෂ තලයන් කිහිපයක් ඔස්සේ කතා කරනවා. එකක් තමයි ආකර්ෂණීය රෝහලක් කියන එක. නැත්නම් ආකර්ෂණීය සෞඛ්‍ය ආයතනය කියන එක. ඒ වගේම තෘප්තිමත් සෞඛ්‍ය සේවකයන් කියන එක වගේම සුවපත් ශ්‍රී ලාංකික ජනතාව කියන එක. අපි ආකර්ෂණීය රෝහලක් කියලා ගත්තොත් අපේ රටේ ජනතාවට තමන් යන්න අකමැතිම ස්ථාන කීපයකින් එකක් තමයි රෝහල. ඔවුන් පොලිසියට යන්නේ කැමැත්තකින් නෙමෙයි, යන්න ඕන මුනොත් යනවා. රෝහලකට යන්නේ කැමැත්තකින් නෙමෙයි, යන්න ඕන මුනොත් යනවා. ඒ වගේම රජයේ කන්තෝරුවකට යන්නේ කැමැත්තකින් නෙමෙයි, යන්න ඕන මුනොත් යනවා. නමුත් ඒක එතනින් එහාට ගිහිල්ලා ජනතාවට වඩාත් සුවදායක විදිහට, ජනතාවට වඩාත් හිතකාමී රෝහල් පද්ධතියක් බවට මේ රෝහල් පද්ධතිය පත් කිරීමේ කාර්යය අපි මේ අයවැය තුලින් කරගෙන යනවා. අපි ගිය සැරෑවැය තුන ඒක පටන් ගත්තා, දැන් අපි ඒක ඉදිරියට කරගෙන යනවා. ඒක නිසා රෝහල්වල බාගෙට ඉදි කරලා තිබිච්ච සියලුම ගොඩනැගිලි ඉදිකිරීම නිම කිරීම සඳහා වූ මුදල් අපි මෙවර අයවැයෙන් වෙන් කරලා තිනවා. ඒ වගේම අවශ්‍ය වැඩි දියුණු කිරීම සඳහා වූ මුදල් අපි වෙන් කරලා තිනවා. ඉතාමත්ම විශාල මුදලක් ඒ සඳහා වෙන් කරලා තිනවා. ඒ වගේම අත්‍යවශ්‍ය වූ නඩත්තු කටයුතු සහ අනිකුත් නඩත්තු කටයුතු සඳහා සැලකිය යුතු මුදලක් වෙන් කරලා තිනවා. ඒ වගේම රෝහා ඩිජිටල්කරණය, මේ දත්ත පද්ධති පවත්වාගෙන යෑම වගේම අලුතෙන් දත්ත පද්ධති නිර්මාණය කිරීම සඳහාත් විශාල මුදලක් වෙන් කරලා තිනවා. එතකොට මේ සියලු කාරණා ගත්තාම රෝහල් පද්ධතිය ඇතුලේ වඩාත් කැපිපෙන වෙනසක් කිරීම සඳහා වූ ක්‍රියාදාමයන් අපි අරගෙන තිනවා. ඒ වගේම ඖෂධ, හුඟක් වෙලාවට රෝහල් එක්කම කියන එකක් තමයි මේ ඖෂධ නැහැ කියන කාරණය. ඒ ඖෂධ නැති වෙන හේතු කාරණා ගොඩක් බලපාලා තිබුණා. 2024 අවුරුද්දේ ඖෂධ සඳහා වූ මුළු වියදම රුපියල් බිලියන 39 ගානක්, දළ වශයෙන් 40කට කිට්ටු ගානක් තමයි වියදම් කරලා තිබුණේ. නමුත් මේ වසරේ 2025 වසරේ අපේ රුපියල් බිලියන 130කට වඩා වැඩි මුදලක් මේ වෙනකොට වියදම් කරලා තිනවා. ඒ කියන්නේ 2024 වර්ෂයේ වගේ 3 ගුණයකටත් වැඩි මුදලක් අපි මෙවර වියදම් කරලා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු අග වෙනකොට මේක බිලියන 160 දක්වා විතර ප්‍රමාණයකට යයි කියලා. ඒ කියන්නේ අපි ගිය සැරේ වෙන් කරපු රුපියල් බිලියන 185න් සෑහෙන මුදලක් අපි මේ සඳහා පාවිච්චි කරලා තිනවා. මම දැක්ක ඊයේ කතා කරනකොට සමහර මන්ත්‍රීවරු කියනවා 100ට මෙච්චරයි, බොහොම පොඩි ගණන් තමයි ගිය සැරේ වෙන් කරපු මුදල් වලින් පාවිච්චි වෙලා තින්නේ කියලා. ඒක ඒ සමහර තැන්වල ඒක අරගෙන තින්නේ මේ අවුරුද්දේ ජුනි වල තිබිච්ච සංඛ්‍යා ලේඛනවලින්. අපි දන්නවා ප්‍රායෝගිකව අප්‍රේල් මාසේ ආපු අයවැයකින් ජුනි මාසේ ආපු වියදම් සංසන්දනය කළා ගිය සැරේ අයවැය ගැන එහෙම කථනයන් කිරීම එච්චර සාධාරණ නැහැ. දැන් තමයි බිල්ස් ගොඩක් එන්නේ. කොහොම වුණත් ඖෂධ ගැන, ඒ වගේම ඊයේ කතා කරනකොට මන්ත්‍රී තුමියක් කතා කරලා කිව්වේ එතුමගේ හැමදාම ගණන් වර්ධිනවා. කතාවල තුන බෙහෙත් වර්ග 300 ගණන්ද කොහෙද නැහැ කියලා. ඇත්තටම බෙහෙත් වර්ග අද වෙනකොට අපිට බෙහෙත් වර්ග 60 ගණන් අඩුවක් තියෙනවා. නමුත් ඒ බෙහෙත් පෞද්ගලිකංශයේ මිලදී ගැනීම සඳහා අපි රෝහල් වලට මුදල් ලබා දීලා තිනවා. ඒ මුදල් ලබා දීම කොච්චරද කිව්වොත් 2024 අවුරුද්දේ ඖෂධ සඳහා රුපියල් බිලියන 39ක් වියදම් කරන වෙලාවේ අපි මෙවර ඒ අඩු ඖෂධ ලබා ගැනීම සඳහා පමණක් රෝහල් පද්ධතියට රුපියල් බිලියන 34ක් වෙන් කරලා තිනවා. ඒ කියන්නේ ගිය සැරේ 2024 අවුරුද්දේ මුළු ඩ්‍රග්ස් බජට් එකටම ගිය ගානට සමාන ගාණක් අපි ප්‍රාදේශීය මිලදී ගැනීම සඳහා පමණක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම උපකරණ ගත්තාම පහුගිය අවුරුදු කිහිපය තුළ උපකරණවල මිලදී ගැනීමක් සිදු වෙලා තිබුණ නැහැ. MRI යන්ත්‍ර, CT යන්ත්‍ර, ඒ වගේම නොයෙකුත් ආකාරයේ අර හයි එන්ඩ් මැෂින් ගත්තාම ඒව අවුරුදු 20ක් හෝ ඊට වඩා පැරණි මැෂින් තමයි තිබුණේ. අපි ඒ පිළිබඳ සොයල බල්ලා ඒ අවශ්‍ය මැෂින් ගැනීම සඳහා ඕ මුදල් 2025 අයවැය වෙන්කරා වගේම 2026 අයවැය සඳහාත් සැලකිය යුතු මුදලක් වෙන් කරලා තියෙනවා. නව උපකරණ මිලදී ගැනීම සඳහා අපි බිලියන 13.6ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ඒ උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අපි තවත් බිලියන 8.1 ගානක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම තියෙන උපකරණවල අලුත් වැඩියා කිරීම සඳහා විශේෂිත වූ අලුත් වැඩියා කිරීම සඳහාත් අපි මුදල් වෙන් කරන අතරම අපිට පහුගිය දවස්වල පෙනිච්ච එකක් තමයි මේ උපකරණ කරනවාම යම් කිසි කාලයක් ගත වෙනවා මේවා හදන්න. ඒකට හේතුව තමයි හැම උපකරණයකටම යම් සර්විස් ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්න ඕන. ඒක හරියට අපි වාහනයක් ඉන්ෂුරන්ස් කරන වගේ වැඩක්. නමුත් පහුගිය අවුරුදුවල මේ උපකරණවල සර්විස් ඇග්‍රීමන්ට් සයින් කරලා තිබුණේ නැහැ. ඒකේ ප්‍රතිඵලය වුණේ ඒ යම් යම් කොටස් නැවත ප්‍රතිස්ථාපනය කිරීමේදී ඉතාමත්ම විශාල කාලයක් ගත වුණා. අපි මේ සැරේ නිසා සර්විස් ඇග්‍රීමන්ට් සයින් කරන්නම සෑහෙන මුදලක් රුපියල් මිලියන 100ක වගේ මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තාම සෞඛ්‍ය සේවකයන් අපිට ඉතාමත්ම වැදගත් පිරිසක්. එතකොට මෙන්න මේ සෞඛ්‍ය සේවකයන් ගත්තාම ඔවුන්ට අවශ්‍ය වැටුප් දීමනා ඒ සියල්ල අපි මෙවර අයවැයෙන් යම් කොටසක් වැඩි කරලා තියෙනවා. ගියවර අයවැයෙන් මෙවර අයවැයෙන් සහ ඊළඟ අයවැයෙන් අපි වැඩි කරලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය සේවකයන් සමහර තැන්වල තියුණා ඔවුන් වැඩ කරාට අතිකාල කරාට ගෙව්වේ නැහැ. නමුත් අපි ඒ ගෙවීම් සියල්ල නිසි පරිදි කරගෙන යනවා. ඒ වගේම ඔවුන්ට තියෙන වරප්‍රසාද කිසිම දෙයක් අපි නැති කරන්නේ. ඒ වරප්‍රසාද මේ රටේ ආර්ථිකයේ ප්‍රතිලාභ ලැබීමට සාපේක්ෂව අපි ඔවුන්ට ලබා දීමට
ක්‍රියා කරනවා. අවසන් කරන නියෝජ්‍ය ඇමතුමා,
ඒක නිසා පොදුවේ ගත්තහම අපි කියන්න තියෙන්නේ අපි මේ අයවැය තුලින් ඌ යම් වෙනසකට මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය, ඒ වගේම සෞඛ්‍ය සඳහා ඌ අයිතිය, ඒක ජනතාවගේ මූලික අයිතියක්, ඒක තහවුරුම් සඳහා ඌ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒක නිසා රජයේ මේ ක්‍රියාදාමයත් එක්ක අපි සියලු දෙනාම එකතු වෙලා සුබදායු ගමනක් යමු කියන ආරාධනය කරන බව.